අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌයේ ගුරු ගෙදරින් මේ සූදානම විද්‍යාව පාඩම කියලා දෙන්න. අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බොරලන්ද හේන්නාරංගල මහාවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරු පියාණන්.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. අද අපි විද්‍යාව පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවයේ ශ්‍රේණියේ දූ දරුවන් සමගයි. ආදරණීය දුවේ පුතේ, නවයේ ශ්‍රේණිය විද්‍යාව විෂය නිර්දේශයේ තුල ඔබට හමු වෙන ඉතාමත්ම වටින විද්‍යාවට වගේම අපේ සාමාන්‍ය ජීවිතයේදීත් ඒ වගේම අපේ යවට පරිසරය පිළිබඳවත් කරුණු රාශියක් ඉගෙන ගැනීමට ඒ වගේම ඔබේ අවධානය යොමු කරන්න ලැබෙන පාඩමක් තමයි මේ ජෛව විවිධත්වය කියන එකකේ. ඉතින් එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි සූදානම් වෙමු ජෛව විවිධත්වය කියන ඒකකයේ යටතේ කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්න. ඔබ පරිසරය පිළිබඳ හොඳ අවධානයක් යොමු කරන දූදරුවන් පිරිසක් විදිහට ඔබ පරිසරයේ යන එන විට ඔබට දකින්න ලැබෙන වෙනස්කම් මොනවාද? මොනවාද මේ පරිසරයේ තියෙන සංඝටක? මේ පිළිබඳව ඔබ කුඩා පන්තිවල සිටම ඉගෙනගෙන තියෙනවා. අවට පරිසරය ගැන කතා කරනකොට දුවේ පුතේ, ජීවි වගේම අජීවි සංඝටකත් අපිට බොහොමයක් හමු වෙනවා. දැන් ජෛව විවිධත්වය කියන මාතෘකාවදී අපි සාකච්ඡා කරන්නේ ජීවීන් පිළිබඳව පමණක් වුණාට මේ ජීවීන්ට තනිව ජීවත් වීමට නොහැකි. කිසියම් ජීවියෙකුට තනිව ජීවත් වීමට පුළුවන් කියලා අපි කිව්වොත් ඒක කිසියම් නිවැරදි භාවයක් නැති බවකුත් අපිට පෙනී යනවා. ඒට හේතුව තමයි කිසිම ජීවියෙකුට පරිසරය තුළ තනිව ජීවත් වීමට නොහැකි. මොකද ඒ ජීවියාට පෝෂණය ලබා ගන්න, ආරක්ෂාව ලබා ගන්න, ඒ වගේම වාසස්ථාන ලබා ගන්න වගේ බොහෝමයක් කටයුතු සඳහා වෙනත් ජීවීන් සමගත්, ඒ වගේම අජීවි සංඝටක සමගත් අන්තර් ක්‍රියාවක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි මුලින්ම බලමු මොකද්ද මේ පරිසරයේ තියෙන විවිධත්වය කියන්නේ. පරිසරයේ තියෙන විවිධත්වය, ඇත්තට විවිධත්වය කියලා කියන්නේ විවිධ බවනේ. දැන් ඔබ පරිසරයට හොඳ අවට පරිසරය පිළිබඳ හොඳ අවධානයක් යොමු කරොත්, අවට පරිසරයේ සිටින ශාක හා සතුන් පිළිබඳව ගත්තොත් විශාල වෙනස්කම් රාශියක් ඔබට දැක ගන්න පුළුවන්. දුවේ පුතේ, මේ ජෛව විවිධත්වය කියන එක අපිට ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපේ ලංකාවේ බැලුවොත් කඩුලාන පරිසරවල තියෙන ලක්ෂණ නෙමෙයි තෘණ භූමිවල දකින්න ලැබෙන්නේ. එහිදී දැකිය හැකි ලක්ෂණ නොවේ කඳුකර පරිසර පද්ධතියකදී දැකිය හැක්කේ. ඒ වගේම කඳුකර පරිසරයක තියෙන ලක්ෂණ නෙවෙයි මඩවගුරු නැත්නම් අපි කියන්නේ වගුරු බිම්වල දැකිය හැක්කේ. එතකොට ඒ වගේ විවිධ පරිසර පද්ධති ගත්තොත් ලංකාව, ශ්‍රී ලංකාව තුල පවා එකිනෙර වෙනස් වූ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. එහිදී භෞතික පරිසරයේ තියෙන ලක්ෂණ වගේම ජීවීන් තුල ලක්ෂණ පවා එකිනෙකට වෙනස් වෙනවා. දැන් එතකොට හිතන්නකෝ, ලෝකයේ වෙනත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවොත් කොහොම වේද කියලා. එතකොට ආදරණීය දුවේ පුතේ, ඔබට පේනවා ඇති මේ ලෝකයේ තියෙන විවිධ පරිසර පද්ධති, අපි ඒවට කියන්නේ පරිසර පද්ධති කියලා. ඒ පරිසර පද්ධති අතින් ගත්තොත් එහෙම ඇත්තෙන්ම විශාල වෙනස්කම් රාශියක් ඒවා අතර දකින්න ලැබෙනවා. ඒවායේ ජීවත් වෙන ජීවීන් එකිනෙකට වෙනස්. ඒවායේ භෞතික පරිසරයේ තියෙන දේශගුණික ලක්ෂණ, ඒ වගේම භූගෝලීය ලක්ෂණ, ඒ වගේම ජෛව සාධක වගේ කරුණු රාශියක් එකිනෙකින් වෙනස් වෙනවා. ඒක නිසා ලෝකයේ පරිසර පද්ධති අතර විශාල විවිධත්වයක් තියෙනවා. ඊළඟ දේ තමයි, එකම පරිසර පද්ධතියක තුල වුණත් එකිනෙකට වෙනස් ජීවීන් ඔබ දැක ඇති. දැන් උදාහරණයක් විදියට සිංහරාජ එමත් නැත්නම් අපි දන්න හොඳට යාල වගේ වනෝද්‍යානයකට ගියොත් ඒ වගේ පරිසරයක ඔබට මුවන් දැක ගන්න පුළුවන්, දිවියන් දැක ගන්න පුළුවන්, ඉත්තෑමන් දැක ගන්න පුළුවන්, සතුන් වගේ ගත්තොත්, ශාක විදිහට ගත්තොත් ඒ වගේ දන් කීන වගේ ශාක වර්ග විවිධ වර්ගයේ ශාක අපිට දැක ගන්නත් පුළුවන්. එතකොට අපිට පේනව නේද එකම පරිසර පද්ධතියක උනත් එකිනෙකට වෙනස් විශේෂ රාශියක් දැක ගන්න පුළුවන් කියලා. ඒ එක එක විශේෂවල භෝජන ක්‍රම වෙනස්, ප්‍රජනන ක්‍රමත් වෙනස්, ඒ වගේම ප්‍රමාණය, හැඩය, වර්ණය ආදී විවිධ ලක්ෂණ වලින් ඔවුන් වෙනස් වෙනවා. ඒට හේතුව මවුන් විවිධ විශේෂවලට අයත් වීමයි. ඒක නිසා පුතේ ලෝකයේ ජෛව විවිධත්වය ගැන සාකච්ඡා කරනකොට මේ විශේෂ විවිධත්වයේ පිළිබඳවත් අපිට අතාරින්නත් බෑ. ඒක ඉතාම වැදගත්. ඊළඟ දේ තමයි දැන් අපි අර ඉස්සලා කතා කරපු මුවන් පිළිබඳව බලමුකෝ. එතකොට ඒ වනෝද්‍යානයේ තුල සිටින මුවන් ගත්තම ඒ මුවන් හැම මුවෙක්ම එකම ලක්ෂණ වලින් සමන්විතද? ඇත්තෙන්ම නැහැ. ඔවුන්ගේ ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් වෙනස් වෙනවා. දැන් ඔවුන්ගේ සමයේ තියෙන පුල්ලි රටාව එක එක සතාගෙන් සතාට වෙනස් වෙනවා. ඒ වගේම භෝජන විලාසය, ආහාර ගන්න ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. සංචරණය කරන වේගය, දුවන වේගය වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ගේ හඬ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ ලක්ෂණ අතින් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම ඔයාලට මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි මිනිසා ගැන හිතුවොත් මිනිසත් පරිසරයේ එක සංඝටකයක්නේ. ඒතර මිනිසා කියන සංඝටකේ ගත්තොත් එහෙම දැන් බලන්න ඔබේ පන්තියේ ඔබ වගේම ඔබේ වයසේ යහළු එහෙළියෝ ඇති. ඔවුන් හැම අයෙක්ම සමාන ලක්ෂණ තියෙනවායි. ඔවුන් අතර සමාන ලක්ෂණ තියෙනවා. මානවයින් හැටියට අපි අතර විශාල සමානකම් රාශියක් තියෙනවා. ඒ වගේම බලන්නකෝ කොච්චර විවිධතා රාශියක් තියෙනවද කියලා. කෙස්වල ස්වභාවය, ඇස්වල ස්වභාවය, සමේ පැහැය, උස මහත, ඔය වගේ විවිධ ලක්ෂණ වලින් අපි අතර වෙනස්කම් රාශියක් තියෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ ඒකට හේතුව තමයි එකම විශේෂය තුල වුණත් වෙනස් ලක්ෂණ පවතින හේතුව තමයි ඔවුන්ගේ ජාන කියන ලක්ෂණ, ජාන කියන සාධකවල පවතින විවිධ වූ වෙනස්කම්. ඉතින් අපි මේට ජාන විවිධත්වය කියන නම යොදා ගන්නවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ ජෛව විවිධත්වය කියන එක අපිට ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදලා කතා කරන්න පුළුවන් බව ඔබට පැහැදිලි ඇති. ඒ තමයි පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය සහ ජාන විවිධත්වය කියන මාතෘකා තුන. හොඳයි. දැන් අපි ඊළඟට බලමු ජෛව විවිධත්වය කියන එක ඇත්ත වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ ඇයිද කියන එක. මේ ජෛව විවිධත්වය පිළිබඳ සාකච්ඡා කරන්න මිනිසා පෙළඹෙන්න හේතුව තමයි මේ පරිසරයේ ඉන ජීවීන් විවිධ ආකාරයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙන සමහර ජීවීන්. සමහර ජීවීන් වඳ වෙලාම ගිහිලත් තියෙනවා. ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම නිසා පරිසරයේ විවිධ මට්ටම් වල ඉන්න ජීවීන්ට හානිවීම ආරම්භ වෙලා තියෙනවා. ඒක නිසා ජෛව විවිධත්වය අඩුවීමට හේතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ අවධානය යොමු වෙලා තියෙනවා මේ ජෛව විවිධත්වයේ පිළිපද. ඇත්ත වශයෙන්ම ජෛව විවිධත්වය වැදගත් වෙන්නේ ඇයි? පළවෙනිම කාරණය තමයි ඔබ දන්නවා ස්වභාවික පරිසරය තුළ සෑම ජීවියෙකුම ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඒකට හේතුව තමයි ඔවුන් පරිසර පද්ධතියේ යහපැවැත්ම සඳහා, ස්ථායීතාව සඳහා ඉතා විශාල මෙහෙයක් ඉටු කරනවා. මේ නිසා පරිසරය තුළ සමතුලිතතාවයක් ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මේ ජෛව විවිධත්වය නිසා තමයි පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා වෙන්නේ. ජෛව විවිධත්වය හානි වුණොත් එහෙමනම් පරිසර පද්ධතියේ සමතුලිතතාවයටත් ගැටලුවක් ඇති වෙනවා. එහෙමනම් ජෛව විවිධත්වයේ වැදගත්කම පළවෙනි වැදගත්කම හැටියට අපිට කතා කරන්න පුළුවන් පරිසර පද්ධතියවල පවතින සමතුලිතතාවය සඳහා. ඊළඟ දේ තමයි මේ විවිධත්වය නිසා පරිසරයේ සුන්දරත්වයේ ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් බලන්නකෝ පරිසරයේ විවිධතාවය සමනලුන් ගත්තොත් එකිනෙකට වෙනස් විශේෂ අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම වෙනස් විශේෂ වශයෙන් ගත්තොත් දැන් මුවා ගත්තොත් එක විදිහක්, ඒ වගේම ඉත්තෑවා කියන ජීවියා ගත්තොත් තවත් විදිහක්, මාළුවා කියන මාළුවන්ගේ තියෙන විවිධ විශේෂ, ඔවුන් අතරත් වෙනස්කම් තියෙනවා. මේ ලෝකේන සියලුම ජීවීන් එකම විදිහට වෙන්නේ නැතුව, එකම ස්වභාවයෙන් හැදෙන්නේ නැතුව විවිධ වූ ස්වභාවයක් තියෙන නිසා පරිසරයේ සුන්දරත්වයේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයේදී මෙය ඉතාම ඉහළ වටිනාකමක් තියෙන සාධකයක් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්තෙන්ම සංචාරකයෝ පැමිණෙන්නේ ඇයි? සංචාරකයෝ පැමිණෙන්නේ කිසියම් වූ වෙනස්කමක් නිරීක්ෂණය කරන්න. එහෙමනම් ඒ සංචාර කර්මාන්තයේදී පරිසරය දින සුන්දරත්වය ඉහළ යාම ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා ජෛව විවිධත්වය කියන එක වැදගත් වෙනවා. දැන් ඔබ දන්නවා ඇති ලංකාව සංචාරක කර්මාන්තයේදී ආකර්ෂණය කරගන්න පුළුවන් රටක් විදිහට සලකනවානේ. ඒට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ තියෙන ජෛව විවිධත්වය. ලංකාවේ තියෙන ජෛව විවිධත්වය වෙනත් ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව ගත්තම සුවිශේෂී ලක්ෂණ වලින් සමන්විත වෙනවා. අපි මේ පිළිබඳ ඉදිරියේදී කතා කරමු. දැන් ලංකාව, ශ්‍රී ලංකාව තුල, දැන් ආසියානු කලාපයේ ගත්තම ශ්‍රී ලංකාව තුල විවිධ ජීවීන්ගේ ඝනත්වයේ ඉහළ ඝනත්වයක් තියෙනවා. ඝනත්වය කියලා කියන්නේ ඉන්න ජීවීන් සංඛ්‍යාව ඒකක වර්ගඵලයක් තුල. අපි හිතමු වර්ග කිලෝමීටරයක් කියලා. වර්ග කිලෝමීටර එකක ප්‍රදේශයක් තුල සිටින ජීවීන් ඝනත්වයේ ඉහළගයක් ගන්නවා. ශීරපායි ඝනත්වය, උරග ඝනත්වය, ඒ වගේම උපේජීවී ඝනත්වය වගේ එකේ විවිධ ජීවීන්ගේ ඉහළ ඝනත්වයක් දකින්න ලැබෙනවා. ඒ නිසා සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි. ඉතින් ඒ නිසාම ලංකාව අපි කියනවා මේ හොට්ස්පොට් එකක් කියලා. එහෙමත් නැත්නම් ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාපයක් කියලා. ඇත්ත වශයෙන්ම පුතේ උණුසුම් කලාපයක් වුණාම එතනදී ජෛව විවිධත්වයත් වැඩි, වගේම ජෛව විවිධත්වයේ සඳහා තර්ජනත් වැඩි. අන්න ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න. ලංකාවේ තියෙන ජෛව විවිධත්වයේ කෙරෙහි තර්ජනත් ඉහළ අගයක පවතිනවා. ඉතින් අපි ඊගෙන ඉස්සරහට කතා කරගෙන යමු. හොඳයි. අපි ඊළඟට බලමු ජෛව විවිධත්වයේ තියෙන ඊළඟ වැදගත්කම ගැන. ජෛව විවිධත්වය කියන දේ ඇතිවීම නිසා පරිසරයේ ජීවීන් අතර තියෙන තරඟය අඩු වෙනවා. ඇත්තටම පරිසරයේ ජීවීන් අතර තරඟයක් තියෙනවද? තියෙනවා. මොනවාටද තරඟයක් තියෙන්නේ? මොනවාටද ඒගොල්ලෝ තරඟ කරන්නේ? ඔබ දන්නවා ඇති පරිසරය තුළ තෘණභක්ෂක, එහෙම නැත්නම් තනකොළ ආහාරයට ගන්න සත්තු වර්ග කීපයක් ඉන්න පුළුවන්. එහෙමනම් පරිසර පද්ධතියක තියෙන තෘණ ප්‍රමාණය පරිභෝජනය කරන ජීවීන් ප්‍රමාණය වැඩි වුණාම ඒ සඳහා තරඟයක් ඇති වෙනවා. පසේ තියෙන ජල ප්‍රමාණය ශාකවලින් උරා ගන්නවා. එහෙමනම් පසේ තියෙන ජලය සඳහා ශාකවලට තරඟයක් තියෙනවා. ආලෝකය ලබා ගැනීමට තරඟයක් තියෙනවා. වාසස්ථාන ලබා ගැනීම සඳහා තරඟයක් තියෙනවා. සහකරුවෙකු හෝ සහකාරියක ප්‍රජනන ක්‍රියාවලියේදී තරඟයක් තියෙනවා. එහෙමනම් පරිසරයේ වෙසෙන මේ විවිධ වූ ජීවීන් අතර නිතරම තරඟයක් ඇති වෙනවා. මොනවා සඳහාද මේ තරඟය ඇති වෙන්නේ? ආහාර සඳහා, ආලෝකය සඳහා, ජලය සඳහා, ඒ වගේම ප්‍රජනන අවශ්‍යතා සඳහා, වාසස්ථාන සඳහා තරඟයක් ඇති වෙනවා. නිරන්තර තරඟයක් ඇති වෙනවා. මේ ජෛව විවිධත්වය නිසා මේ තරඟය කිසියම් අවම මට්ටමකටපත් වෙනවා. ඒකට හේතුව තමයි දැන් ඔබ පරිසරය තුල දකින්න පුළුවන්. ඔබට දැන් කුරුල්ලන් දිහා බැලුවොත් කුරුල්ලොන්ගේ හොටේ හැඩය විවිධයි. කුරුල්ලන්ගේ හොටවල හැඩේ විවිධ වුණාම ඔවුන් ගන්න ආහාර වර්ගය වෙනස් වෙනවා. ආහාර වර්ගයේ වෙනස් කියලා කියන්නේ තරඟය අඩුයි. එකම ආහාරයක් ගැනීම සඳහා හුරු වෙලා හිටියොත් තරඟය වැඩි වෙනවා. ඒ වගේම තමයි දැන් ශාකවල මූල පද්ධති ගත්තොත් එක එක මට්ටම් වලට විහිදුණු මූල පද්ධති තියෙනවා. එතකොට පසේ තියෙන විවිධ මට්ටම් වල වූ ජලය උරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ජලය උරා ගැනීම සඳහා තියෙන තරඟය අඩු වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, මේ ජෛව විවිධත්වය නිසා ජීවීන් අතර තියෙන තරඟය කිසියම් අවම මට්ටමක පවතිනවා, අඩු වෙනවා. ඒ වගේම තමයි පරිසර පද්ධතිවල පවතින විවිධත්වය නිසා ආවේනික විශේෂ ඇති වෙනවා. ආවේනික විශේෂයක් කියලා කියන්නේ කිසියම් භූගෝලීය ප්‍රදේශයක් සඳහා පමණක් ඒ ප්‍රදේශය තුල පමණක් දැකිය හැකි ජීවීන් කණ්ඩායමක්නේ ආවේනික ජීවීන් කියලා කියන්නේ. දැන් ලංකාවට ආවේනික විවිධ ජීවීන් ඉන්නවා. දැන් ලංකාවට ආවේනික මිරිදිය මසුන් රාශියක් අපේ රට තුල දැක ගන්න පුළුවන්. ලංකාවට ආවේනික පක්ෂීන් වර්ගත් ඉන්නවා. ලංකාවට ආවේනික උරග විශේෂක් ඉන්නවා. ලංකාවට ආවේනික උභය ජීවි විශේෂක් ඉන්නවා. ලංකාවට ආවේනික ශීරපායි විශේෂත් ඉන්නවා. ශාක වර්ගත් තියෙනවා. සපුෂ්ප ශාක, මල් පිපෙන ශාක, අපුෂ්ප ශාක, මල් නොපිපෙන ශාක. ඒ වගේ ලංකාවට වගේම විවිධ රටවලට ආවේනික විශේෂ ඇතිවීම සඳහා මේ ජෛව විවිධත්වය කියන එක වැදගත් වෙනවා. ඇත්තෙන්ම දැන් ලංකාවේ ගත්තොත් බුලත් හපයා, අශෝක පෙතියා, බන්දුල පෙතියා, දෙපුල්ලියා වගේ ආවේනික මිරිදිය මත්ස්‍ය වර්ග ඉන්නවා. ඉතින් ඔබ සොයා බලන්න, ලංකාවට ආවේනික පක්ෂීන් වර්ගත් ඉන්නවා. ලංකාවට ආවේනික ශීරපායි සත්තු කවුද කියලා හොයලා බලන්න. මම ඒ සඳහා ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඊළඟ දේ තමයි දැන් ওই සමහර ශාක වර්ග අපි කෘෂිකර්මාන්තයේදී භාවිත කරනවා. සතුන් වර්ගත් අපි සත්තු පාලනයේදී යොදා ගන්නවා. ওই විවිධ ශාකවල ප්‍රභේද අපි කෘෂිකර්මාන්තයේදී යොදා ගන්නකොට එහිදී සලකා බලන වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි සමහරලාවට ඒවා පලිබෝධකයන් හානි කරන්න පුළුවන්ද? ඒ වගේම අහිතකර පරිසර තත්ත්ව දරා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව සලකා බලනවා. එතකොට එතනදී මේ සමහර ওই කෘෂිකාර්මික භෝග වර්ගවල නොහික්ත දර්ශ කියලා කියන්නේ වයිල්ඩ් ටයිප්ස් කියලා කියන්නේ අපි ඒ කියන්නේ වල් දර්ශ කියලා කියනවා ඇත්තටම. එහෙමත් වල් දර්ශ කියලා කියනවා. එහෙම නැත්නම් මේකේ නිවැරදි වචනේ නොහික්ත දර්ශ. නොහික්ත දර්ශයක් කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කිසියම් ශාකයක නොහික්ත දර්ශයක තියෙන කෘමි ප්‍රතිරෝධී බවක්. ඒ කියන්නේ පලිබෝධකෙන්ට හානි කිරීමට හැකියාව අඩු. ඒතර ඒ වගේ දර්ශවල තියෙන ලක්ෂණ කෘෂිකර්මාන්තයේදී ඇත්ත වශයෙන්ම අපිට ඉහළ වැදගත්කමක් තියෙන දෙයක් විදිහට ප්‍රයෝජනවත්ව භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ නොහික්ත දර්ශවල ලක්ෂණ ප්‍රයෝජනවත්ව යොදා ගන්න පුළුවන්කම මේ ජෛව විවිධත්වයේ තියෙන තවත් වැදගත් ලක්ෂණයක්. ඊළඟට ජෛව විවිධත්වයේදී ඒ පිළිබඳව පර්යේෂණ සිදු කරන්න, ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න වගේ කටයුතු සඳහා මේ ජෛව විවිධත්වය අපිට වැදගත් වෙනවා. ඉතින් අපිට පුළුවන් ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ කිසියම් පර්යේෂණාත්මක දෙයක් අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනික වශයෙන් වටිනා වැදගත් කරුණු සොයා බලන්න පුළුවන්. ඉතින් මේ ජෛව විවිධත්වය ඒ සඳහා මන කටයුත්ත කිටු කරනවා. ඊළඟ දේ තමයි මේ ජෛව විවිධත්වයේ ඉහළ වීම නිසා පරිසරයේ තියෙන ජල මූලාශ්‍ර ආරක්ෂා වීම, පස ආරක්ෂා වීම, ඒ වගේම දේශගුණික හිතකර තත්ත්ව පවත්වා ගැනීමට වගේ දේවල් වලට අපිට මේ ජෛව විවිධත්වය කියන එක වැදගත් දෙයක් හැටියට සලකන්න පුළුවන්. හොඳයි. එතකොට ආදරණීය දුවේපති, අපි ඔය සාකච්ඡා කරේ ජෛව විවිධත්වයේ තියෙන වැදගත්කම. දැන් ඔබට මතක ඇති මම මේ පාඩමේ මුල කොටසේදී ඔබට සඳහන් කරා මේ ජෛව විවිධත්වය පිළිබඳ සාකච්ඡා කරන්න අවශ්‍යතාවය මතුවලා තියෙන්නේ මේ ජෛව විවිධත්වයට තියෙන විවිධ තර්ජන පිළිබඳව අවධානය යොමු වුණු නිසා කියලා. එහෙනම් අපි බලමු ඊළඟට මේ ජෛව විවිධත්වයේ කෙරෙහි තියෙන තර්ජන මොනවාද කියලා. ඇතර මම පහුගිය දවසක මේ පුවත්පතක ළමා පුවත්පතක ඇත්තටම කියවන්න ලැබුණාමට මේ ජෛව විවිධත්වයේ සඳහා තියෙන තර්ජන මොනවාද කියන එක. එතනදී ප්‍රධාන කරුණු පහක් විතර තමයි එතනදී අවධානය යොමු කළ තිබ්බේ. මම ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. ජෛව විවිධත්වයේ සඳහා තියෙන තර්ජන ඇත්ත වශයෙන්ම ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරගන්න පුළුවන්. ස්වභාවික හේතු වගේම මානව ක්‍රියාකාරකම් කියලා. දැන් එකක් ස්වභාවික හේතු, අනිත් එක මානව ක්‍රියාකාරකම්. දැන් ස්වභාවික හේතු විදිහට අපිට ගන්න පුළුවන්, දැන් ඔබ දන්නවා ඉතින් ලෝකයේ විවිධ අවදිවලදී විවිධ ස්වභාවික හේතු නිසා ජීවීන් වඳවී යාමට ලක් වෙලා තියෙනවා. දැන් එක අවදියකදී අයිස් යුගයක් ඇවි නිසා පෘථුවි හිටපු සියලු ජීවීන්ගෙන් සාමාන්‍යයෙන් 50%-60% විතර වගේ ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. වඳවී යාමේ තර්ජන ලක් වෙලා තියෙනවා. ඒ වගේම සුනාමි තත්ත්ව, භූමිකම්ප, ලැව්ගිනි, ඒ වගේම දේශගුණයේ වෙනස් වීම, ස්වභාවිකවම දේශගුණයේ වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේ හේතු නිසා ඒ වගේම උල්කාපාත කඩා වැටීම නේද? ඔය වගේ විවිධ හේතු නිසා මේ ස්වභාවික හේතු නිසා ජීවීන් වඳ වෙලා තිනවා. ඉතින් ඒක ජෛව විවිධත්වයට ලොකු තර්ජනයක් හැටියට සලකන්න පුළුවන්. නමුත් මේ දේශගුණ විපර්යාසය කියන එක ඇත්ත වශයෙන්ම ඉක්මනින්ම වෙනස් වෙන දෙයක් නෙවෙයි. දේශගුණය වෙනස් වෙනවා කියන එක කාලයක් යනවා. සාමාන්‍යයෙන් අවුරුදු 200ක් 300ක් යන්න පුළුවන් සමහරලාවට දේශගුණය වෙනස් වෙන කිසියම් ප්‍රදේශයක. ඒක විශාල වශයෙන් මේ ජීවීන්ගේ මේ පැවැත්මට බලපාන්නේ නැහැ. නමුත් වර්තමානයේ සිදුවෙන විවිධ මානව ක්‍රියාකාරකම් වලෙහි බලපෑම නිසා මේ දේශගුණ විපර්යාසය කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ස්වභාවිකව දේශගුණේ වෙනස් වෙනවා වගේ නෙමෙයි, මේ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම නිසා මේ දේශගුණ විපර්යාස ඇතිවීමේ වේගය වැඩි වෙලා තියෙනවා. කෙනෙක් වඩා වේගෙන් ක්‍රියාකාරී වෙන්න පටන් ගන්න තියෙනවා. අන්න ඒ தත්ත්වය සාමාන්‍යයෙන් පරිසරයේ ඉන්න ස්වභාවික ජීවීන්ට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම බලපානවා. දැන් ලෝකයේ දැනට තියෙන ලොකුම පරිසර ප්‍රශ්නයේ විදිහට අපිට දේශගුණ විපර්යාසය සලකන්න පුළුවන්. මොකද දේශගුණ විපර්යාස ඇතිවීම නිසා මේ සාමාන්‍ය මිනිසා වෙන අපිට නම් විවිධ පරිසර පද්ධතිවල ජීවත් වීමේ හැකියාව තියෙනවා. අපිට පරිසරය වෙනස් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. දැන් මිනිසා කියන්නේ පරිසරය වෙනස් කරගෙන ජීවත් වෙන ජීවියෙක් නේද? වෙනත් පරිසරයේ ජීවත් වෙන සාමාන්‍ය ස්වභාවික ජීවීන්ට එහෙම හැකියාවක් නැහැ. ඒගොල්ලෝ පරිසරයට අනුව වෙනස් වෙන ජීවීන්. එතකොට පරිසරයේ වෙනස් වීම හැමෙන් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ මේ ජීවීන්ගේ වෙනස් වීමත් කිසියම් ආකාරයකට සෙමින් සිද්ධ වෙනවා. නමුත් පරිසරයේ වේගෙන් වෙනස් වෙන්න ගියොත්, ඇත්ත වශයෙන්ම දේශගුණයේ ඉක්මනින් වෙනස් වෙන්න ගියොත්, ඒ ජීවීන්ට ඒ පරිසරයට අනුව හැඩගැසීමට හැකියාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා පරිසරයෙන් ජීවීන් වඳවී යාමේ තර්ජනයට ලක් වෙනවා. ඉතින් ඒක ඇත්තට මානව ක්‍රියාකාරකමක් විදිහට ගන්න පුළුවන්. එහෙමනම් ස්වභාවික හේතු විදිහට සුනාමි, භූමිකම්ප, ලැව්ගිනි, ඒ වගේම ගිනි කඳු පිපිරීම වගේම උල්කාපාත වැටීම් වගේ හේතු බලපාන්න පුළුවන් මේ ස්වභාවික හේතු විදියට. දැන් ඔබ දන්නවා ඇති ලෝකෙ එක්තරා මීට අවුරුදු මිලියන 160කට විතර කලින් උල්කාපාතයක් පොළොවට වැටීම නිසා තමයි ඩයිනෝසරයන් ෂීන වෙලා ගිහිල්ලා නැත්තම් ෂේ වෙලා ගිහිල්ලා තියෙන්නේ, මිහිපිටින් තුරන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම එක්තරා යුගයක පැවති අයිස් යුගයක්, අයිස් යුගයේ අවසන් වීමත් සමගම මැමත් කියන ජීවීන් ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය වගේ විවිධ පරිසර හේතු නිසා ජීවීන් වඳ වෙලා තියෙනවා. ඊළඟ මානව ක්‍රියාකාරකම් ගැන කතා කරමු. ඇත්තටම ජෛව විවිධත්වයේ තියෙන විශාල තර්ජනයක් තමයි මේ මානව ක්‍රියාකාරකම් කියන්නේ. මේ මානව ක්‍රියාකාරකම් වලට ප්‍රධානම හේතුව විදිහට මට හිතෙනවා මෙන්න මේ වගේ හේතු බලපානවා කියලා. එකක් තමයි ජනගහනයේ වැඩිවීම. ලෝකේ ඉන ජනගහනය එන්න එන්න වැඩි වෙනවා. මේ ජනගහනය වැඩි වීමත් එක්කම මිනිසුන්ගේ අවශ්‍යතාත් ඉහළ ගිහිල්ලා තියෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතා ඉහළ ගියාම පරිසරයේ සම්පත්වල භාවිතයේ ඉහළ යනවා. පරිසරයේ සම්පත්වල භාවිතයේ ඉහළ ගියා වගේම පරිසර දූෂණයත් ඉහළ යනවා. පරිසරයේ තියෙන ප්‍රශස්ත සංයුතිය වෙනස් වෙනවා. පරිසරයේ දූෂණය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ජෛව විවිධත්වයට තර්ජනය වෙන්නේ. එහෙමනම් මේ ජෛව විවිධත්වයට තියෙන තර්ජනයක් විදිහට මානව ක්‍රියාකාරකම් යටතේ අපිට සලකන්න පුළුවන් ජනගහනය ඉහළ යාම, ඒ වගේම අධික ලෙස පරිසර සම්පත් භාවිතය. ඒකට අපි කියනවා අධික ලෙස සූරා කෑම කියලා. ඇත්තම සූරා කෑමක්ම තමයි කරන්නේ පරිසරයේ තියෙන. අපි පස සූරා කනවා නේද? පසේ තියෙන අධික සම්පත් අධික ලෙස අපි පරිභෝජනය කරන විවිධ වගාවන් සඳහා අපි පරිභෝජනය කරනවා නේද? ගස්වැල් කපලා විනාශ කරනවා නේද? සමහර මේ අපි මේ කතා කරන මම විතරක් නෙමෙයි, නැතුව මේ අහගෙන ඉන්න ඔබ විතරකුත් නෙමෙයි නේද? සමස්ත මානව සංහතියේ තියෙන මේ ප්‍රතිඵලයක් තමයි මේ. එතකොට අධික ලෙස පරිසර සම්පත් භාවිත කරනවා. ඒ වගේම ඒ නිසා පරිසරයේ ඉන්න ජීවීන්ට වාසස්ථාන අහිමි වෙනවා. ඒතර වාසස්ථාන අහිමි වීම කියන්නේ මානව ක්‍රියාකාරකමක් කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිසර දූෂණය. මේ ප්‍රතිඵලයක් විදිහට පරිසරයේ දූෂණය වෙනවා. පරිසර දූෂණය කියලා කියන්නේ මේ ජෛව විවිධතාණියට ලොකු තර්ජනයක්. ඊළඟ දේ තමයි ආක්‍රමණික ආගන්තුක විශේෂ ඇතිවීම. දැන් ඇත්තට මොනවද මේ ආක්‍රමණික ආගන්තුක විශේෂ කියලා කියන්නේ? ආගන්තුක ආක්‍රමණකාරී ජීවීන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපේ ලංකාව ගැන සැලකුවොත් එහෙම අපේ පරිසර පද්ධති වලට සමාන පරිසරයක වැඩෙන්න පුළුවන් නැත්නම් ජීවත් වෙන්න පුළුවන් වෙනත් ලෝකේ වෙනත් ප්‍රදේශයකින් ඇවිත් අලුතෙන් පදිංචි වුණ නැත්නම් ස්ථාපනය වුණ ජීවීන්ට තමයි අපි කියන්නේ ආගන්තුක ආක්‍රමණික ජීවීන් කියලා. දැන් ඒකේ තේරුම තමයි දැන් මෙහෙම උදාහරණයක් ගමු. දැන් ඔය මේ ගඳපාන කියන ශාකයේ ගත්තොත් එහෙම අපි හිඟුරු කියලා කියන්නේ. මේ ගඳපාන ශාකය ලංකාවේ ආක්‍රමණික ශීලී ශාකයක්. ඒතර මේක ඇත්තම මේ නිජ භූමිය ලංකාව නෙමෙයි. වෙනත් රටක තමයි ඒගොල්ලන්ගේ පැවැත්ම සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒක කිසියම් ආකාරයකට ලංකාවට ඇවිල්ලා විවිධ හේතු මගින් ඒවා වෙන රටවලට එන්න පුළුවන්. එකක් තමයි විසිතුරු පැල නැත්නම් විසිතුරු සතුන් විදිහට එන්න පුළුවන්. ඒ වගේම සංචාරක කර්මාන්තයේදී මේවා එහෙට මෙහෙට ගමන් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ විවිධ හේතු වලින් මේ වෙනත් ප්‍රදේශයකට ගිහලා ස්ථාපනය වෙන්න පුළුවන්. ඒතර අන්න ඒ වගේ ඒතර මේ ජීවීන්ට තමයි අපි කියන්නේ ආක්‍රමණික ආගන්තුක ජීවීන්. ඒතර මේ ජීවීන්ගේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් එකක් තමයි ඔවුන්ගේ ප්‍රජනන වේගය වැඩි. ඒ කියන්නේ වේගෙන් ප්‍රජනනය කළ නව ජීවීන් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ආක්‍රමණය කරනවා කියලා කියන්නේ දැන් ඒ සාමාන්‍ය ස්වභාවික පරිසරයේ ඉන්න අනිත් ජීවීන්ටත් බලපෑම ඇති කරනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් එහෙම කලපු අන්දර කියන ශාකයේ තමයි ලංකාවේ ශාක අතරින් වැඩිම තර්ජනයක් තියෙන ශාක හැටියට හඳුන්වගෙන තියෙන්නේ. කලපු අන්දර කියලා තිනවා, ඊළාට වෙල් ආතා කියලා තිනවා, ගඳපාන කියලා ශාක වර්ගයක් තිනවා, පාතීනියම් කියලා ශාක වර්ගයක් තිනවා. ඉතින් ඔය වගේ යෝධ නිදි කුම්බා කියලා ශාක වර්ගයක් තිනවා. ඉතින් ඔය වගේ විවිධ ශාක සතුනුත් ඉන්නවා, ආක්‍රමණික ආගන්තුක සතුන්. දැන් උදාහරණ විදිහට ඔබේ මේ පෙළපොතේ තිනවා මේ මන්නාවා කියන මාළු වර්ගයක්. ඒකේ මත්ස්‍ය විශේෂයක්. මේගොල්ලෝ මේ විසිතුරු මසුන් විදිහට තමයි ලංකාවට අවිලා තියෙන්නේ. නමුත් දැන් සාමාන්‍ය ජලාශවල පැතිරීම නිසා, සාමාන්‍ය ලංකාවේ ස්වභාවික ජලජ පරිසර පද්ධතිවල පැතිරීම නිසා ඒවටත් හානිවීම ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ඔබ අහලා තියෙනවානේ ටැංකි සුද්දා කියලා කියන්නේ. අපි ටැංක් ක්ලීනර් කියලා කියන්නේ සාමාන්‍ය විසිතුරු මසුන් විදිහට අපි යොදා ගන්නවා. ඒ ජීවීන් ස්වභාවික පරිසරයේ ඉන්න ජලජ පරිසර වලට එකතු වුණා අපේ ස්වභාවික මසුන්ගේ ජීවන චක්‍රවලටත් බාධා කරනවා. ඒ වගේම තමයි කළු තර ගොළු බෙල්ලා කියලා ලොකු ගොළු බෙල්ලෙක් ඉන්නවා. ඒ වගේ සතුන්, ඒ වගේ සතුන් රාශියක් ලංකාව තුල පැතිරලා තිනවා මේ ආක්‍රමණික විශේෂ විදියට. ඒ ආක්‍රමණික විශේෂ ඇති වෙන්නේ ඇතිවීමත් ජෛව විවිධත්වය සඳහා තර්ජනයක් විදියට බලපාලා තිනවා. ඒක ඇත්තටම ඇති වෙන්නේ මානව ක්‍රියාකාරකම් වල බලපෑමක් විදියට. හොඳයි, එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි ওই කරුණු ටික සාකච්ඡා කරේ මේ ජෛව විවිධත්වයේ සඳහා තියෙන තර්ජන විදිහට. ඔබට මතකයිනේ මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ස්වභාවික හේතුත් තියෙනවා, ඒ වගේම මානව ක්‍රියාකාරකමුත් බලපානවා. ස්වභාවික හේතු විදිහට සුනාමි, භූමිකම්ප, ලැබුගිනි ඇතිවීම, ඒ වගේම ගිනි කඳු පිපිරීම, උල්කාපාත වැටීම වගේ හේතු කාරණා සලකන්න පුළුවන්. මානව ක්‍රියාකාරකම් විදිහට පරිසර දූෂණය, අධික ලෙස පරිසර සම්පත් භාවිත කිරීම, ආක්‍රමණිකශීලී විශේෂ ඇතිවීම, ඒ වගේම ජනගහනය ඉහළ යාම, වාසස්ථාන අහිමිවීම වගේ හේතු සාධක අපිට සලකන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි ඊළඟට බලමු ඇත්තරම මේ පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබට මේ පාඩමේ මුල් කොටසේදී මම ඔබට කියලා දුන්නා කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන ජීවීන් සහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන අජීවී පරිසරය එක්ව ගත් විට පරිසර පද්ධතියක් විදිහට හඳුන්වනවා. කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන ජෛව ප්‍රජාවත්, ඒ කියන්නේ ජීවීනොත් ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන අජෛව පරිසරයත්, එහෙම නැත්නම් භෞතික පරිසරයත් එක්ව ගත් විට අපි පරිසර පද්ධතියක් හැටියට හඳුන්වනවා. මේ පරිසර පද්ධතියක තියෙන විශේෂම ලක්ෂණය තමයි මේ ජීවීන් ජීවීන් අතරත්, ජීවීන් අජීවීන් අතරත්, ඒ වගේම අජීවීන් අජීවීන් අතරත් අන්තර්ක්‍රියා සිදුවීම. එමන අපි දැන් මේ කතා කරන්නේ පරිසර පද්ධතියක ලක්ෂණ පිළිබඳව. පරිසර පද්ධතියක ලක්ෂණ ගැන කතා කරන මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ ජීවි ජීවි අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා, ඒ වගේම ජීවි අජීවි අතරත් අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා, ඒ වගේම අජීවි අජීවි සංඝටක අතරත් අන්තර්ක්‍රියා සිදු වෙනවා. දැන් දුවේ පුතේ, සිංහේකු විසින් මුවෙකු මරාගෙන කනවා. ඒතර සිංහයා මුවාව මරාගෙන කනකොට අන්න එතනදී ජීවීන් දෙදෙනෙකු අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් එළ දෙන පැටියාට කිරි දෙනවා. ඒතර අන්න ජීවීන් දෙදෙනෙකු අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා. අපි ඒ වගේ අන්තර් සම්බන්ධතාවලට තමයි කියන්නේ ජීවීන් ජීවීන් අතර ඇති වෙන අන්තර් සම්බන්ධතා. දැන් මේ අතර මේ අන්තර් සම්බන්ධතා ආහාර නැත්නම් පෝෂණය සඳහා, ඒ වගේම ආරක්ෂාව සඳහා සහ ප්‍රජනනය වගේ හේතු සඳහා අවශ්‍ය වෙනවා. අපිට දැක ගන්න පුළුවන්. දැන් ජීවි අජීවි අතරත් සම්බන්ධතා තියෙනවා. හොඳ උදාහරණයක් ඔබට මතක් වෙනවද? ජීවි අජීවි අතර අන්තර් සම්බන්ධතාවයකට. දැන් බලන්න. හොඳම උදාහරණයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඔබ දන්නවා ශාකවල ආහාර නිපදවීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා වැදගත් වෙනවා ආලෝක ශක්තිය. දැන් බලනකො ආලෝක ශක්තිය කියන්නේ අජීවී සංඝටකයක්. ජලය කියන්නේ අජීවී සංඝටකයක්. කාබන් ඩයොක්සයිඩ් වායුව, එය අජීවී සංඝටකයක්. එතකොට අන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී අජීවී පරිසරයත් එක්ක ජීවීන් අන්තර්ක්‍රියා සිදු කරනවා. ඊළඟ තවත් හොඳ උදාහරණයක් විදිහට ශ්වසන ක්‍රියාවලිය සලකන්න පුළුවන්. දැන් ඔබ ශ්වසනය කරනවා. ඔබ ශ්වසනය කරන්න ඔක්සිජන් ලබා ගන්නේ බාහිර පරිසරයෙන්. ඔබ ශ්වසනය කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේත් බාහිර පරිසරයට. එහෙමනම් බාහිර පරිසරයත් එක්ක අපි අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා බාහිර පරිසරයේ තියෙන අජීවී සංඝටකත් එක්ක. එහෙමනම් ජීවීන් අජීවීන් අතර අන්තර්ක්‍රියාව ওই විදිහට සිදු වෙනවා. ඊළඟ දේ තමයි අජීවී අජීවි අතරත් අන්තර්ක්‍රියා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සූර්යාලෝකය තදින් වැටීම නිසා පාෂාණ කොටස් වලට කැඩිලා යන්න පුළුවන්. වර්ෂාව නිසා පාෂාණ සේදිලා වෙන තැනක ගිහිල්ලා තැන්පත් වෙන්නත් පුළුවන්. සුළඟ මගින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ජලය නිසා, මම අර කලින් කිව්වේ ජලය නිසා පාංශු ඛාදනය වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම මෙතනදි වෙන්නේ අජීවී සංඝටක සහ තවත් අජීවී සංඝටකයක් අතර සිදුවන අන්තර් සම්බන්ධතාවයක් තමයි එතනදී දකින්න ලැබෙන්නේ. එහෙමනම් පරිසර පද්ධතියක තියෙන වැදගත් ලක්ෂණයක් තමයි ජීවි ජීවි අතර ඒ වගේම ජීවි අජීවි අතරත් අජීවි අජීවි අතරත් අන්තර්ක්‍රියා සිදුවීම. ඊළඟ දේ තමයි පරිසර පද්ධතියට දැන් ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා ඇති ස්වභාවික පරිසරයට ප්‍රධාන වශයෙන් ශක්තිය සපයන්නේ සූර්යයා. සූර්යාගේ ශක්තිය මුලින්ම ලබාගෙන තිර කරන්නේ ශාක මගින්. ශාක වල තියෙන ශක්තිය සතුන්ට ලැබෙනවා අනුභව කිරීමෙන්. එහෙම නැත්නම් ශාක භක්ෂකයන්ට. ශාක භක්ෂකයන්ගේ තියෙන ශක්තිය මාංශ භක්ෂකයන්ට ලැබෙනවා. එහෙමනම් මේ පරිසර පද්ධති තුල මේ ආහාර දාම දකින්න පුළුවන්නේ. මේ ආහාර දාම ඔස්සේ ශක්තිය ගලා යනවා. හැබැයි මේ ශක්තිය ගලා යන්නේ අචක්‍රීය ආකාරයට. එහෙමත් නැත්නම් ඒක දිශා නැතිකව. දැන් එහෙම කියන්නේ හේතුව තමයි අචක්‍රීය කියන්නේ චක්‍රීය නොවේ අචක්‍රීය. එහෙම කියන්නේ හේතුව තමයි දැන් සූර්යා තමයි ප්‍රධාන වශයෙන් ශක්තිය ලබා දෙන්නේ. සූර්යාගේ ශක්තිය ශාක මගින් තිර කරනවා. ශාකවල ශක්තිය ශාක භක්ෂකයන්ට යනවා. ශාක භක්ෂකයන්ගෙන් ශක්තිය මාංශ භක්ෂකයන්ට ලැබෙනවා. ඔය විදිහටනේ ගමන් කරන්නේ. එතකොට මාංශ භක්ෂකයා ළඟ තියෙන ශක්තිය ටික නැවත සූර්යාට ලැබෙන්නේ නැහැනේ. එතකොට මේක චක්‍රයක් නෙවෙයි. එහෙමනම් මේක කිසියම් රේඛීය ගමන් මාර්ගයක්. ඒකයි මම කිව්වේ අචක්‍රීය. එහෙමත් නැත්නම් ඒක දිශා නැතිකව කියන එක. එහෙමනම් දුවේ පුතේ පරිසර පද්ධතියේ තියෙන වැදගත් ලක්ෂණයක් තමයි ශක්තිය ඒක දිශා නැතිකව ගලා යාම. තුන්වෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් ඔබ දන්නවා පරිසරයේ ද්‍රව්‍ය ගමන් කරන්නේ කොහොමද කියන එක. දැන් අපි කාබන් කියන මූලද්‍රව්‍ය පිළිබඳව හිතමුකෝ. කාබන් කියන මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ වායුගෝලයේ තියෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් විදිහට. ඉතින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් ප්‍රභා සංශ්ලේෂණය මගින් ශාකවලට ලැබෙනවා. ඒතර ශාකවල කාබන් හැදෙනවා. ශාක අනුභව කරපොම සතුන්ට ඒ කාබන් ලැබෙනවා. සතුන් සහ ශාක මිය ගියාම ඒ කාබන් පොළවට ලැබෙනවා. පොළව තුල තැන්පත් වෙලා අවුරුදු මිලියන ගණනක් ගත වුණාට පස්සේ ෆොසිල ඉන්ධන හැදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශුද්‍ර ජීවීන් නිසා වියෝජනයට ලක් වුණොත් නැවත වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නත් පුළුවන්. අර ෆොසිල ඉන්ධන අපිට ඉවතට අරගෙන දහනය කළා නැවත වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ලබා දෙන්නත් පුළුවන්. ඒතර ඔබට පේන ඇති මේ කාබන් කියන එක කිසියම් චක්‍රානුකූල ගමන් මාර්ගයක තමයි ගමන් කරන්නේ. ওই කාබන් විතරක් නෙවෙයි ඔක්සිජන්, ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ චක්‍රානුකූලව පරිසරය තුල සංසරණය වෙනවා. දැන් ඔබ සරල උදාහරණයක් ගන්නවා ජල චක්‍රය ගැන. බලන්නකො දුවේ පුතේ, ජලය පරිසරය තුල ගමන් කරන කිසියම් චක්‍රානුකූල ගමන් මාර්ගයක. එහෙමනම් ශක්තිය ඒක දිශානතිකව ගලනවා වගේම ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඒ වගේම තමයි පරිසර පද්ධතියක් කියලා කියන්නේ ඒ පරිසර පද්ධතියට අවශ්‍ය සියලු සාධක ඒ පරිසර පද්ධතිය තුලම පවතිනවා. ඒ නිසා ඒ පරිසර පද්ධතියේ පැවැත්ම ආරක්ෂා කරගෙන තියෙනවා. එහෙමත් නැත්නම් පැවැත්ම තහවුරු කරගෙන තියෙනවා. කිසියම් පරිසර පද්ධතියකට වෙනත් පරිසර පද්ධතියක් සමග කිසිම යැපීමක් නැහැ. ඒක නිසා පරිසර පද්ධතියක් කියලා කියන්නේ ස්වායක්ත ඒකකයක්. වෙනත් කිසිම පරිසර පද්ධතියක් මත යැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර පද්ධතිය කියලා කියන්නේ ස්වායක්ත ඒකකයක් විදිහට සලකන්න පුළුවන්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි දැන් ඔය කතා කරේ පරිසර පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණ පිළිබඳවයි. ජීවි ජීවි අතර අන්තර්ක්‍රියා සිදු වෙනවා, ජීවි අජීවි අතර අන්තර්ක්‍රියා සිදු වෙනවා, ඒ වගේම අජීවි අජීවි අතරත් අන්තර්ක්‍රියා සිදු වෙනවා. ඊළඟට ශක්තිය ඒක දිශානතිකව ගලා යනවා, ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඒ වගේම පරිසර පද්ධතියක් කියලා කියන්නේ ස්වායක්ත ඒකකයක්. හොඳයි ආදරණීය දුවේ පුතේ, දැන් අපි බලමු මේ ස්වභාවික පරිසර පද්ධති වර්ග මොනවාද කියන එක. දැන් ඇත්තටම අපි බැලුවොත් එහෙම අපේ පරිසරය ගැන බැලුවොත් එහෙම මේ පරිසරයේ ස්වභාවික පරිසර පද්ධති වගේම නිර්මිත පරිසර පද්ධතිත් තියෙනවා. දැන් නිර්මිත පරිසරයක් කියලා කියන්නේ කිසියම් අවශ්‍යතාවයක් එහෙම නැත්නම් කිසියම් අරමුණක් වෙනුවෙන් නිර්මාණය කරන ලද පරිසරයක්. සමහරවිට එතනදී මේ කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගොවි බිමක් වෙන්න පුළුවන්, ඒ වගේ තැනක්. ඒවා නිර්මිත පරිසරයක්. කිසියම් අවශ්‍යතාවයක් සඳහා අපි නිර්මාණය කරගත් පරිසරයක්. ඒ වගේ නෙවෙයි ස්වභාවික පරිසර පද්ධති. දැන් ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධති රාශියක් දකින්න ලැබෙනවා. දැන් එකක් තමයි ස්වභාවික ජලජ පරිසර පද්ධති. ඒ වගේම ස්වභාවික භෞමික පරිසර පද්ධති. දැන් ඇත්තටම ලංකාවේ ස්වභාවික ජලජ පරිසර පද්ධති යටදී මිරිදිය පරිසර පද්ධතිත් තියෙනවා, කරදිය පරිසරත් තියෙනවා, කිවුල්දිය පරිසරත් තියෙනවා. ඉතින් ලංකාවේ ඇතින් වැදගත් වටිනවා. මොකද හේතුව සමහර රටවල් තියෙන මුහුදක් නැති. ඒතර ඒ රටවලට කරදිය පරිසරවත් කිවුල්දිය පරිසරවත් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ රටට ඒ තුනම ලැබිලා තියෙනවා. ඒ වගේම ස්වභාවික භෞමික පරිසර නැත්නම් ගොඩබිමේ තියෙන පරිසර පද්ධති විදිහට ගත්තොත් වනාන්තර තියෙනවා. ඒ වගේම තෘණ භූමි තියෙනවා. දැන් වනාන්තර ගැන කතා කරනකොට වනාන්තරත් විවිධයි ලංකාවේ තියෙන. කඳුකර වනාන්තර තියෙනවා, තෙත් වර්ෂා වනාන්තර තියෙනවා, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර තියෙනවා, කටුපඳුරු හා ලඳු කැලෑ තියෙනවා. ඔය වගේ වනාන්තර වර්ග රාශියක් තියෙනවා. ඒ වගේම තෘණ භූමිත් එහෙමයි. තෘණ භූමිත් වර්ග රාශියක් තියෙනවා. වියලි පතන, ඒ වගේම තෙත් පතන, දමන, තලාව නේද ආදී වශයෙන් විශාල විවිධත්වයක් තියෙනවා. ඉතින් ආදරණීය දුවිපුතේ, ලංකාව ශ්‍රී ලංකාව කියලා කියන ඇත්ත වශයෙන්ම ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ රටක් හැටියට සැලකනවා. මම අර මුලින්ම කිව්වේ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වගේම ඒ ජෛව විවිධත්වයට තියෙන තර්ජනත් ඉහළ වුණාම ඒ වගේ ප්‍රදේශයක් අපි හොට්ස්පොට් එකක්, එහෙමත් නැත්නම් ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් හැටියට නම් කරනවා. ඉතින් ලංකාව ඒ වගේ උණුසුම් කලාපයක් ඇත්තටම හොට්ස්පොට් එකක්. ඉතින් එහෙමනම් මේ පරිසර පද්ධති වල පැවැත්ම ආරක්ෂා කර ගැනීම මිනිසාගේ ඒ වගේම ඒ කියන්නේ අපේ පැවැත්ම සඳහා ඍජුවම බලපානවා. එහෙමනම් ආදරණීය දුවිපුතේ, අද අපිට ලැබී තියෙන කාලය අවසන් වීම නිසා අද දවසේදී අපි පාඩම මෙතනින් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බොරලන්ද හේන්නාරංගොල මහ විද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරුපියාණන්.